ගරු නිහාල් කරපති මන්ත්‍රීවරයා මේ කතාව කරගෙන
නියෝජ්‍ය කතානායකතුමනි මම විවේකත පෙර ඉදිරිපත් කරේ 2019 වසර තුල ඉදිරියේදී මහා දවැන්ත අයවැය හිඟයකට රුපියල් බිලියන 2000ක අයවැය හිඟයකට අපි මුහුණ දීලා තියෙද්දී අපි කල්පනා කරන රටේ පාලකයෝ ඉහළ පුරවැසියා සහ දෙවෙනි පුරවැසියා සහ පාලකයෝ මොන වගේ පරිත්‍යාගයක් ඒ වෙනුවෙන් මේ රටට කරනෝද කියන එක තමයි මම පැහැදිලි කරේ. ඒක යාලගේ භාවිතාව තුළ ඔබතුමාට වැටහෙන තේ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා පාලකයෝ මුදුනින් ආදර්ශයක් දෙන්නේ නැත්නම් කවදාකවත් රටක් හදන්න බෑ. අර සිද්ධ වෙන්නේ කකුලුවගේ න්‍යාය වගේ තමයි. කකුලුවා කැටියට කියනවා මගේ පස්සෙන් වරින් පුතේ කියලා කෙලින් එයා යන්නේ ඇදේට. ඒක තමයි අපි රටේ පාලකයෝ මෙතෙක් කල් කරන්නේත් කරගෙන යන්නේත් කරන බලාපොරොත්තු වෙන්නේ. මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා රටේ මේ වෙනකොට මුදලේ අගේ බරපතල විදියට මේ ආර්ථික අර්බුදය තුළ අඩු වෙලා තියෙනවා. 2014 මුදලේ අගය ඩොලර් දෙකක රුපියල් 131ක් වුණා. 2015 රුපියල් 143ක් වුණා. 2016 රුපියල් 148ක් වුණා. 2017 රුපියල් 153ක් වුණා. 2018 රුපියල් 182ක් දක්වා නැංවිලා වෙලා තියෙනවා. මෙන්න මේ මූල්‍ය අර්බුදේ මේකෙන් ප්‍රකාශනපත් වෙනවා. පොත රටක මුදලේ අගය අවප්‍රමාණ වීම කියලා කියන්නේ ඒක සෑම ක්ෂේත්‍රයකටම නියෝජ කතානායකතුමනි බලපානවා. ආර්ථික, සමාජික, සංස්කෘතික, දේශපාලන මේ කියනවා සෑම ක්ෂේත්‍රයකටම ඒක බලපානවා. ඒ වගේම තමයි පවුමේ, ඒ කියන්නේ පවුම් අගෙත් මේ විදිහට අර ඩොලරකට සාපේක්ෂව වැඩිලා තියෙනවා. 2017 රුපියල් 209යි 2018 රුපියල් 231යි. ඒක නිසා අපි ආනයන කරන භාණ්ඩවල මිල බරපතල විදියටම වැඩි වෙනවා. ඒක බලපානවා රටේ ආර්ථික ක්‍රියාවලියට වගේම ජන ජීවිතයේ අයහපත් පැවැත්මට. ඒ නිසා මේ තුලින් විනිමය අර්බුදයේ බරපතල විදියට උග්‍ර වෙලා තියෙනවා. ඒ වගේම විශාල වෙළඳ ශේෂයක් පරතරය ඉතාමත් දැවැන්ත එකක් අපට ළඟා කරගන්න බැරි එකක්. ඒ වගේම ගෙවුම් ශේෂය මත ඇති කරන පීඩනය තවදුරටත් එන්න එන්න වැඩි වෙනවා, ඉහළ යනවා. ඒ වගේම අනෙකුත් විනිමය ආදායම් ප්‍රමාණවත් නොවීම නිසා, කියන්නේ විදේශ ශ්‍රමික ප්‍රේෂණය අඩුවීම නිසා අපේ ආර්ථික අර්බුදයේ ඉදිරියට වර්ධනය වෙනවා මිසක් අපට එකෙන් ගොඩ එන්න පුළුවන්කමක් නැති වෙනවා කියන එක මා විශේෂයෙන්ම ඔබතුමාලගේ අවධානයට යොමු කරනවා. ඒ වගේ කොටස් වෙළඳපොළේ පිරිවැටුම ගත්තින් මේ වන විට අපි දන්න රුපියල් මිලියන වලින් තියෙන්නේ 2015 253,251යි කොටස් වෙළඳපොළේ පිරිවැටුම. 2016 නියෝජ කතානායකතුමනි 170,935යි 2017 2,500,291යි 2,591යි. ඒ වගේම 2018 103,070යි. ඉතින් මෙහෙම බැලුවෙන් පස්සේ අපට පේනවා කොයි තරම් කොටස් වෙළඳපොළේ මිල අඩු වෙනවා කියලා කියන්නේ, ඒ කොටස් මිල අඩු වෙනවා කියලා කියන්නේ බරපතල විදියටම විදේශීය අවධානය කොයි තරම් දුරට ගිල්ලාද කියන එකෙන් පැහැදිලි වෙනවා. බරපතල විදියේ ආර්ථික අර්බුදයක් තමයි කොටස් වෙළඳපොළේ වර්ධනය කියලා කියන්නේ ආර්ථිකයේ ඉදිරියට නැංවීම.
ඔබතුමාගේ විනාඩි දෙකයි තව තියෙන්නේ.
මම තව මට විනාඩි තත්ලක් දෙන්න. උද්දමන වේගය 2013 107යි 2016 104යි 2017 106.6යි 2018 404යි. මේක බොරුවක්. ඇත්ත උද්දමන වේගය මේක නෙවි. ඒ නිසා අපි දකිනවා මේක අඩු වෙන්න නම් තිබුණු සංවර්ධනේ මොකද්ද කියන එක ගැටලුවක් වෙනවා. ඒ නිසා අපි දකිනවා මේ ගම්පෙරළියට මිලියන 47000ක් වෙන් කරලා තියෙනවා. මම අහනවා ආණ්ඩුවෙන් මොකද්ද මේකේ ප්‍රගතිය කියලා. ඒ වගේම ග්‍රාමීය පාසල් දරුවන්ට කිරි විදුලුවක් ලබා දීම සඳහා කිරිවල වෙන් කරලා තියෙනවා ලොකු මුදලක් පෝෂණ මේ කිරි ලබා දෙන්න. ඒ නිසා මම දැන් අර වෛද්‍යරු කිව්වා, ඉල්ලාරි සංගමයේ කිව්වා දැන් කිරිවලට වඩා පෝෂක ගුණයක් තියෙනවා කියලා කැඳවල. ඒ කියන්නේ මේ සහල් කැඳවල. ඒක නිසා මේ සහල් කැඳ දරුවන්ට දෙන එක ඊට වඩා ඵලදායකයි කියලා තමයි ඔවුන් පැහැදිලි කරන්නේ. ඒ වගේම 110කට වැසිකිලි නැtei කියලා මෙන්න මේ සම්බන්ධයෙන් බිලියන 4ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ලක්ෂ 6කට අලුත්ින් සමෘද්ධිය ලබා දීමට මෙවතාවේදී යෝජනා කරලා තියෙනවා. දැන් ප්‍රශ්නයක් තියෙනවා, මේ ඇත්තටම මේ දැන් සමෘද්ධිය ලක්ෂ 6කට වෙන් කරන්න ඕන නම් හරි ගැටලුවක් නේ. කියන්නේ මේ එහෙනම් අපිට පේනවා අපේ ආර්ථිකල්ල කඩාවැටීමක්. ඒ කියන්නේ දැන් මිනිස්සු හිඟන්න බාටපත් වෙන්නේ, අඩන්දා බාටපත් වෙන්නේ ආර්ථික සංගතවල නෙවෙයිනේ, ආර්ථිකයේ බිඳ වැටිලා. එමනම් මේක හාස්කමත් දෙක සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඒ වගේම බල්ලන්ට වන්දය කරන්නට මිලියන 100ක් වෙන් කරලා තියෙනවා. මේ ඔක්කොට වඩා අපි දන්නවා උපාධාරීන් ජාතිය දරුවන් 57000ක් නියෝජ කතානායක තුමනි අද ඉන්නවා රැකියා නැතුව. මෙන්න මේ අයට වෙන් කරලා තියෙන්නේ 1000කට වෙන් කරලා තියෙන්නේ පුහුණු කරන මිලියන 300ක් විතරයි. බාන අද උපාධාරීන් බල්ල බලල්ලුන් ගානටවත් නේද, ඒ වැසිකිලි ගානටවත් නේද, ඊට වඩා පහතට වටලා තියෙනවා. මෙන්න මේක නිසා මේ වගේ අපරාධ කරන්න එපා කියලා මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මම උතුමාගේ අධ්‍යාන්ත යොමු කරනවා. තමුන්නාන්සේලා මේ මහා දවෙන ආර්ථික අර්බුදයෙන් ගොඩේමට කිසිදු ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරලා නැහැ. ඒ වෙනුවෙන් අතීත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් අර්බුදය විසඳීමට ජනතාවට වකිම පවරලා දැත් බැඳගෙන ඉන්නකත් තමයි පැහැදිලි වෙන්නේ. ඒ නිසා අද ආදායම් මාර්ග විදියට තමුන්නාන්සේලා ණය මේ සියල්ල විකිණීම බදු දඩ ණය මෙන්න මේව ආදායම් මාර්ග බවට පත් කරගෙන ඒ තුලින් අර අතීත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් මේ අර්බුදයෙන් ගොඩ එන්න උත්සාහ කරනවා. මං හිතන්නේ ඒක අර ගඟට ඉනි කැරවීම සමානයි කියලා කියනවා. අසාන වශයෙන් තමුන්නාන්සේ දෙපිරිසම වැඩේ ආරම්භ කළේ සිරිසපදයේ කියලා. නමුත් තේමා පාඨය ඉඳ තමයි එහෙම කරේ. නමුත් භාවිතාව සිරිලකදේ නොවේයි, පිටරටදේ සිරිසපදයේ කියන තේමා පාඨයට දැන් මාරුලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ අවනෝච ප්‍රතිපත්තිය නිසා බුදියන පැදුර නෙවී නියෝජ කතාන ඇතුමනි බිමට එලා ගන්න රෙදිකැලලක් දැන් ගේන්න වෙන්නේ පිටරටින්. එම නිසා මෙ මේ අයවැය තනි කරන බෞද්ධ ජනතාව මුලා කරන ඔරොන්දු සියල්ල කඩ කරන වත්ත භද්‍ර දීල ඇස්සට දත නියවන වගේම ගඟෙන් වතුර බීල මූදට ආවඩන නරුම් එකක් බව ප්‍රකාශ කරමින් මම නියඬ වෙනවා. සුති
බොහොම ස්තුති ගරු අජිත් මන්නාපුර ඇමතුමා, ඔබතුමාගේ විනාඩි 20යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම ගැන මේ 2019 අයවැය විවාදයට එක්වීම සඳහා, අදහස් ප්‍රකාශ කිරීම සඳහා. ඒ වගේම අපි දන්නවා අපි මංගල සමරවිර ගරු මුදල් ඇමතුමාට, අග්‍රාමාත්‍යතුමාට, ඒ වගේම ජනාධිපතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. මේ වැටිලා තිබිච්ච රට ගොඩනගන්න බොහොම පරිස්සමෙන් ක්‍රමානුකූලව පියවරෙන් පියවරට ඉදිරියට එන මේ සැලැස්මක් ඉදිරිපත් කිරීමට සමත් වීම ගැන විශේෂයෙන්ම මංගල සමරවිර ඇමතිතුමා ඇතුළු රජයට ස්තුතිවන්ත වෙනවා. මොකද හේතුව අපි දන්නවා, අපි ආණ්ඩුව බාර ගන්නකොට කොහොම ආණ්ඩුවක්ද කොහොම රටක්ද තිබ්බේ කියලා. රටේ ණය ගෙවා ගන්න බැරුව ජනතාව අවුරුදු 12කට බලේ දීපු රජුරුවෝ රට දාලා පැනලා දුවපු රටක් මේක තිබ්බේ. අර අපි දන්නවා තමුන්ගේ පවුලට තම ගෘහ මූලිකයා ණය වෙලා ගෙවා ගන්න බැරි වෙලා, ආදායම් මාර්ග නැති වෙලා, කරගන්න දෙයක් නැති වුනහම සිය දිවි නසා ගන්න දේවල් අපි උන් තරම් අහලා තියෙනවා. අන්න ඒ වගේ කතාවක් රටට වෙලා තිබ්බේ. රටේ පාලකයා ණය වෙලා රටේ මිනිස්සු උගස් තියලා තමුන්ගේ නෑදෑයෝ ටික හොඳට ඉන්නවා, නෑදෑයෝ ටික කෝටිපතිය වෙලා ඉන්නවා. හැබැයි තමුන් රටේ ජනතාව උගස් තියලා රටේ පාලනය ණය කරලා රට ගොඩනගන්න බැරි අවස්ථාවක් වුණාම අර පුද්ගලයා පුද්ගලික ණය ගෙවා ගන්න බැරි වෙලා සියවදීන අසා ගන්නා වගේ ඒකලිය. මොකද ඡන්දේ දීපු ජනතාවයි බලාපොරොත්තු දීපු ජනතාවයි තව අවුරුදු 12ක් කරපන් කියලා කියද්දි 10න් රට දාලා පැනලා ගියා. එහෙම ආණ්ඩුවක් රටක් අරගෙන අපි අද ක්‍රමානුකූලව ආයවැය විවිධ ක්‍රමවේද හදාගෙන වෙනස්කම් කරගෙන විවිධ බාධකවලට විවේචනවලට අපවාදවලට ලක් වෙමින් අද යම් ක්‍රියාමාර්ගයක රට අවතීර්ණය කර ගැනීම ගැන, ඒ පරිස්සමෙන් කටයුතු කිරීම ගැන, විශේෂයෙන්ම ඉවසීමෙන් කටයුතු කිරීම ගැන අපි රාජ්‍යයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි දන්නවා මේ කිව්වහම ලෝකෙට දැන් පහුගිය කාලේ මොනවද කරේ, සැලැස්මල් තිබ්බේ මොනවටද? එක්කෝ වරාය හැදුවා කියලා කියයි. වැඩක් තියෙන එකක්ද අපිට මේ වෙලාවේ නේද? අපිට අන්තිමට ඒක ගොඩනගා ගන්න සිද්ධ වුණා. රුපියලක්වත් ආයෝජනේ මේ රටට ආවද ඒ කාලේ? විදේශ රටට ආවද? අයවැයක් ඉදිරිපත් කරන්න විදේශ ආයෝජන රටට ආවද? නෑ. ණය ගත්තා. කෝටි ගණන් වලින් ණය ගත්තා. හැදුව වරායවල්. රටට අත්‍යවශ්‍ය දෙයක් මේ වෙලා තිබ්බේ. නමුත් විදුලි බලාගාර හැදුවා. හැමදාම කැඩිලා. රටට බරක් වුණා ඒවා. වර්තමාන වෙනකොට යන්තම් දැන් දුවන්න පටන් අරන් ඉදිරිය හදලා තියෙනවා. ගුවන් තොට පොළවල් හැදුවා. ගොවියට වීඩියෝ කපටා කරගන්න ස්ටෝරුවක් නැහැ. නමුත් ගුවන් තොට පොළවල් හැදුවා. අන්තිමට අපිට සුද්ධ වුණා ආණ්ඩුව අරගෙන ගොවියගේ වීටි කරගෙන මේ ගුවන් තොට පොළවල් බවුල් වලගෙන ගබඩා වල වීඩික දාන්න. එහෙම තිබිච්ච ආර්ථිකයක් තිබිච්ච රටක් අද අපි යම් මට්ටමකට අරගෙන අවිලා තිනා බොහොම විනිවිදභාවය තුල. ඒ වගේම අපි රාජ්‍ය කරනකොට අද අඩුපාඩු ඕන තරම් විවේචනය කරන්න ඉඩ දීලා තියෙනවා. එදා මේ අඩුපාඩු විවේචනය කරන්න පුළුවන් වෙලා තිබ්බද රට කරවන ආකාරය ගැන කතා කරන්න පුළුවන්කම තිබ්බද කාටවත්? සුදුවෑන් සංස්කෘතියක් මේ රටේ බිහි වෙලා තිබ්බා. උදේට දකුණ මිනිහා රෑ වෙනකොට නැහැ. කවුරු හරි කතා පත්‍ර මාධ්‍යක පළ වුණා නම් රටේ පංචාවක් දූෂණයක්. එළි වෙනකොට ඒ පත්‍ර වාර්තාකාරයා නැහැ. පත්‍ර කර්තෘවරයා නැහැ. මගදී මරලා දාලා නාදුර වකුකරුව විසින් මරා දමන ලදී. එහෙම නැත්නම් ඒ මාධ්‍ය ආයතනය ප්‍රසිද්ධිය කියලා ගිනි තිබ්බා. එහෙම රට බලහත්කාරයෙන් පීඩනයක් තුළ පාලනය කරපු කාලයක් තිබ්බා. මේ රටේ ජනතාවට අපි හිතනවා මතක ඇති ඒ කාලය කියලා. මොකද ඒ පාලකවද පන්සල් ගන්න ගිහිල්ලා විවිධ කතා කියලා පුරසාරම් ගොඩවනවා. ඒගොල්ලන්ටත් මතක නැහැ වගේ. තමුන් පාලනය කරේ කොහොමද කියලා මතක නැති විදිහට කතා කරනවා. එදා පොඩි දරුවම වඩාගෙන සිරිල් කරනවා. අනේ තාත්තා හරි ආදරෙන්නේ දරුවට මේ අප්පච්චි. අනේ දරුවා බිමින් තියන්නේ ඉස්සෙල්ලා කිරිපිටි බිල වැඩි වෙලා. නමුත් අපේ ආණ්ඩුවට පුළුවන්කම ලැබුණා අදාය වැයෙනුත් කිරිපිටි බිල එදා තිබ්බට වඩා අඩුවෙන් පවත්වාගෙන යන්න හැකියාව තිබ්බා. දරුවා වඩා ගත්තේ නැත්තත් දරුවා බොන කිරිපිටි බිල අඩු කරලා පවත්වාගෙන යෑමේ හැකියාව අපිට ඉදිරියලා තිබ්බා. මං කිව්වා ඒකයි එක ෂෝ එකක් නැති පාලනයක් වුණාට ෂෝ එක නැතික පාඩු ආණ්ඩුවක් වශයෙන් කරන වැඩ පෙන්වන්නේ නැහැ. කරන වැඩ කෑ ගහන්නේ නැහැ. ඒවට සල්ලි විඳන් කරන්නේ නැහැ. නමුත් අප වැඩ කරගෙන ඇවිල්ලා ඒ දරුවව ආරක්ෂා කරන්න තිබ්බා. බදු ගැන කතා කරනවා ගරු නියෝජ්‍ය කතා නැගිටින මතකද එදා? දෙන්නේ කසාද බඳින්න ඕන නම් රුපියල් 5000යි බද්ද. අමතකයි අද. ජෝඩුවකට කසාද බඳින්න රුපියල් 5000ක බද්දක් ගෙවන්න ඕනි. එහෙමද විචාරයක් තිබ්බේ? අද අපි ඒව නැති කරලා විතරක් නෙමෙයි ජෝඩුවක් කසාද බඳිනකොට අවුරුදු 25කින් ණය ගෙවන්න පුළුවන්. අඩු පොලියට ණයදෙන ගෙවල් හදාගන්න ණයදෙන වැඩසටහනක් නිර්මාණය කළා. සුවිශේෂයෙන් අලුතෙන් යුවලක් කසාද බඳිනකොට තමුන්ගේ ගේ නිර්මාණය කරන තමුන්ගේ කියලා ගයක් හදාගන්න මේ කසාද සහතිකයත් එක්කම තමුන්ගේ කියලා ගයක් හදාගන්න පුළුවන් වාතාවරණය අපි නිර්මාණය කරලා දීලා තිනවා මේ අයවැය තුලින්. ඒක මම කිව්වේ මේ අයවැය අර පාරවල් හදන එහෙම නැත්නම් පාරවල් හදන ඒවා තියෙනවා අර විදුලි බලාගාර හදන එහෙම නැත්නම් ගුවන් තොට පොළ හදන රටට අත්‍යවශ්‍ය දේවල් ගැන පැත්තකට දාලා කරන අය සංවර්ධනය අයවැයක් නෙමේ රටේ ජනතාව ගැන දැඩි විශ්වාසයක් තියලා රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්නේ කොහොමද කියලා හිතලා ඉදිරිපත් කරපු අයවැයක් කියන එක මම සතුටෙන් කියනවා. අන්න එහෙනම් අද අපිට පේනවා අනාගත දැක්මක් තුළ අනාගත ගමන් මාර්ගයක් තුළ අපි වැඩ කරගෙන යනවා. දැන් අපිට කියනවා ගරු මූලාසනතුරු මන්ත්‍රීතුමනි මහා බැංකුව කැඩුවා කියනවා. අපේ දැන් අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා අනුව 2008 ඉඳන් මහා බැංකුවේ හොරකම් කරගෙන ආවා කියලා. අපිට චෝදනා කරන්න පුළුවන් වෙන්නේ මොකද්ද? මහා බැංකුවේ හොරකම අපි 2015 නැවැත්තුවා කියලා. 2015න් පස්සේ 2008 ඉඳන් අපු මහා බැංකුව හොරකම 2015 අපි නැවැත්තුවා. අපි බිලියන ජනාධිපති කොමිෂන් සභාව වාර්තා අනුව තියෙන බිලියන 11ක් අපි ඒ 2015 වංචා සිද්ධ වුණා කියලා. නමුත් 2008 ඉඳන් ආපු වංචා 2008 ඉඳන් ආපු වංචා බිලියන 290 පැනලා ඒ ගැන කතා කරන්නේ
අපි පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද්ද? රංජිත් සොයිසා මන්ත්‍රීතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද්ද?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පොයින්ට් නැති නේ මම දැන් මෙයා කරුණු පැහැදිලි කරන්න එපයි
කියන්න පොයින්ට් ඔෆ් ඕඩර් එක.
ගරු නියෝජ්‍ය කතානායක මම විමසීමක් කරනවා. දැන් 2008 ඉඳලා මහ බැංකුව කැඩුවයි කිව්වා. එහෙමනම් 2000
කතා කරන්න ඔබතුමා.
මේකට උත්තර දෙන්න. ගරු
ගරු උත්තරේ දෙන්න. උත්තරේ ගරු නියෝජ්‍ය කතා නැවත උත්තරේ දෙන්න ඉඳ ගන්න. හරි ඔබතුමාගේ ප්‍රශ්නට උත්තරේ දෙනවා. උත්තරේ දෙනවා. නෑ උත්තරේ දෙනවා. හරි හොරු අල්ලන එක දිහා බැලුවොත් හරි මේ රටේ අධිකරණය මේ ඇලෝසියන්ගේ සල්ලි තමයි ඔබතුමාලා මෙච්චර කාලෙ අරන් ගෙඩියේ. ඇලෝසියන්ගේ සල්ලි වලින් තමයි දිව්වේ 2015 හොරකම නැවතුයි අපි. 2015 පස්සේ හොරකම් වුණාද මහ බැංකුවේ? ඔබතුමා ඇලෝසියස් එක්ක දීග කාලේ 2008 ඉඳන් හොරකම් කළා. ඔයගේ හොරකම් කරගෙන ආපු එක තමයි 2015 අපි නැවැත්තුවේ. ඒ බිලියන 11යි. ඔබතුමාලගේ කාලේ බිලියන 295යි. 2016 හොරකම් වුණාද? 2017 වුණාද? නැහනේ. හොරකම නැවැත්තුවේ අපි. නමුත් අවලාද අපවාද අපි විඳිනවා. හොරකම නැවැත්තුවාම මොකද ඔයගොල්ලෝ ඇලෝසි ඔයගේ හොරුන්ගේ සල්ලි වලින් ඔයගොල්ලෝ කෑ ගහන්නේ? මාධ්‍ය අරගෙන අපිට මාධ්‍ය මඩ ගහන්නේ ওই සල්ලි වලින්. අපිට මාධ්‍ය නැහැ. අපි දුප්පත්. ඒ විදිහට බැලුවාම ඕගලන්ට කළු සල්ලි තියෙනවා. ඒ හිඳ තමයි අර දේසි ආච්චිගේ මැණික් මල්ලෙන් සල්ලි කොහෙන්ද කියලා ඇහුවාම දේසි ආච්චිගේ මැණික් මල්ලක් දුන්නයි කිව්වේ. මේගොල්ලෝගේ ගෙවල් වලට හොරු ආවම කරුණ යෝජ කතා නැගතුමනි. හොරා අරන් යන්නේ මැණික් මල්ලක්. ඇවිල්ලා ගෙදර දාලා යනවා. හොරා මැණික් මල්ලක් කියලා මේගොල්ලෝගේ ගෙවල් වලට ආවම ගෙදර දාලා ගිහිල්ලා. අනේ කොහොමද සල්ලි හම්බුනේ? මම ඔබතුමාට කියන හොරු බේරෙන්නේ කොහොමද? එදා ඉතිහාසයේ කතාවක් තියෙනවා. මිනී මරලා ගොයන්කොලේට මුවා වෙලා හොරගම් කරා කියලා කිව්වහම ගොයන්කොලේට කොහොමද හොරගම් කරන්න කියලා කොල්ලිනාරසිල්ල මැතිතුමා ගොයන්කොලේ පෙන්වලා කිව්වා. කොහොමද හොරගම් කරන්නේ මේකට වෙඩි තියන්නේ මේකට මුවා වෙලා කියලා නඩුව කඩලා ගියා. ඒ වගේ තමයි මේ හොරු අර ජේසි ආච්චිගේ මැණික් මල්ල පෙන්වලා හොරගමෙන් බේරෙනවා. නීතිය තියෙන දුර්වලතන් වලින් රිංගනවා. ඒ අයිතිකාරෝ නැති ඉඩම් අපේ පැත දින කෝටි මිලියන 22යි මිලියන 22යි අයිතිකාරෝ නැති ඉඩම්. ඔන්න නඩුව වලින් රිංගන හැටි නඩුවේ තියෙන රිංගන්න පුළුවන් හිල් බලලා ඒවෙන් රිංගනවා. අපි එන්න අපි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් අපිට හොරාගයක් දැන දෙන උනාට අර කොල්ලින්නාට සිල්ලා මහත්තයා නඩුව පෙරදුවවගේ මිනිමරුව කියලා දන්නවා. විනිශ්චයකාරයෙක් දන්නවා මිනිමරුව කියලා. නමුත් ගොයන්කොලේ පෙන්න ලැහුවාම මේකට මුවා වෙලා කොහමද හොරගම් වෙඩි තියන්නේ කියලා ඇහුවාම නඩුව පෙරදුනා. අන්න ඒ වගේ ඕගොල්ලොත් ඒ නඩුවේ තියෙන හිල් හොඳට බලලා රිංගලා නැත්නම් කොහොමද නියෝජ කතා නැගදෙමනේ? ඩේස් අර අපේ ගවල්ලට හොරෙක් ආවොත් තියෙන දේ තුස්සගෙන යනවා. මේ විපක්ෂයේ ඉන්න කට්ටියගේ ගවල්ලට හොරු ආවම මැණික් මල්ලක් දාලා යනවා. සල්ලි හම්බුනේ කොහොමද කියලා ඇහුවාම හොරෙක් කලිලා මැණික් දාලා ගියාලු. මේ අපේ හොරෙක් ආවා මැණික් කරයි යනවා. එතකොට ඉඩම් අයිතිකාරෝ නැ නම් නැ අන්න බියගම තියෙන මාලිගයක් ගහලා අයිතිකාරයෙක් නැ. මේ අයිතිකාරයෙක් ඉන්නවා කියලා ඔක්කොම දන්නවා. නඩුකාරයෙක් දන්නවා. ඔක්කොම දන්නවා. නමුත් නීතියේ තියෙන දුර්වලතා අනුව අපිට මේ දඬුවම් දී ගන්න බැරි කම් තියෙන අපේ රටේ නීතිය දුර්වලයි. දුර්වල වෙලා තියෙනවා නීතිය වෙලා තියෙන මකුළු දැලක්. ශක්තිමත් දැලක් නෙමෙයි. නමුත් මම වගකීමෙන් කියනවා පහුගිය කාලේ පහුගිය අවුරුද්දේ නීතිය හා දූෂණ විරෝධී කමිටුවේ සභාපතිවරු වශයෙන් මම වගකීමෙන් කියනවා අපි මේ නීතිය ශක්තිමත් කිරීමට ශක්තිමත් කළා. ඉදිරියට තවත් ශක්තිමත් කිරීමට සඳහා සියලු යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒක නිසා ඉස්සරහට ඔය සෙල්ලම් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා එදා මොනවද කිව්වේ. එදා කොහොමද ඔය නඩු වලින් බේරෙන්නේ? ඒක යාළුවෙක් ටැග් එකට දුන්නලු කෝටි ගානක දේපොළක්. යාළුවා ටැග් එකට දීලා ගියා. ඒ පරිමාව යාළුවා මැරිලා. කාගෙන් දාන්නේ? ඔන්න ඔයගේ නීතියේ තියෙන අඩුපාඩු වලින් හිල් වලින් රින්ගන්ට ඒගොල්ලෝ දන්නවා. ඒ හිඳ අපිට අහනවා එක පැත්තකින් ඒ හිල් වලින් රින්ගන ගමන් අපෙන් අහනවා හොරු ඇල්ලුවද කියලා අහනවා. අර මිනි මරුවා ගොයන්කොලේට මුවා වෙලා වෙඩි තියපු මිනි මරුවා අර නායදායන්ගෙන් අහනවා ඇල්ලුවද මාව? අතෙන්ද කියනවා ගොයන්කොලේට මුවා වෙලා කොහොමද හොරගම් කරන්න කියලා උසාවියේදී කියනවා. එළියට ඇවිල්ලා අහනවා ඇල්ලුවද මාව? අන්න ඒ වගේ කතාවක් තමයි අපේ සොයිසකරු මන්ත්‍රීතුමා කියන්නේ. ඔබතුමා හොරෙක් නෙමෙයි, ඔබතුමා බොහොම වටිනා මන්ත්‍රීවරයෙක්, අලංකාරයි. නමුත් ඔබතුමාගේ පක්ෂයේ, ඔබතුමාගේ විපක්ෂයේ ඉන්න නායකයෝ ලෝක හොරු. ඒ හොරුන් ආරක්ෂා කරන්න කටයුතු කරන්න එපා කියලා මම කියනවා. අපි 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 එකතු වෙලා ඔබතුමාත් හොඳ මිනිස්සු, හොඳ මන්ත්‍රීවරයෙක්. අපි හොඳ මිනිස්සු එකතු වෙමු. හොරුන්ව පරාජය කරමු, හොරුන්ව පන්නමු. ඔබතුමායින් අපිත් එක්ක වැඩ කරන්න. ඒකයි අපි කිව්වේ. ඒක අපද්ද ආණ්ඩුවක් හදාගමු හොඳ මිනිස්සු එකතු වෙලා. ඔයක එන්න හොඳ මිනිස්සු අපි ආරාධනා කරනවා. ගරු මූලාශ්‍රයෙන්ට මන්ත්‍රීතුමා ඊළඟට කිව්වා මේ අයවැයදී හැ බැලුවාම අපේ ගලප්පති මන්ත්‍රීතුමා කිව්වා මේකේ ආදායම් උපයන විදි නෑ කියලා. අපිට ගරු කතානායක මේ නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් අපිට හොයන්නේ වෙන්නේ මේ රටේ වර්තමාන අර්බුදයේ ඉස්සරහ අපිට හොයන්න වෙන්නේ ඩොලර්. විදේශ සල්ලි හොයන්න වෙන්නේ. අපි විදේශ සල්ලි හොයන්න නම් අපිට ආයෝජන අවශ්‍යයි.
ආයෝජන හදන්න සිංගප්පූරු ගිවිසුම ගැහුවාම මේ සහෝදරයා උද්ඝෝෂණය කරන සිංගප්පූරුවක අපිට එපා ගිවිසුම අපිට එපා කියලා. හේතුව මොකද්ද කියවම කියන්න හේතු නැහැ. හැබැයි විදේශීය ව්‍යාපාර මෙහෙට ගේන්න එපා. අපේ රටේ ඉඳන් බදු දෙන්න එපා කියලා අපිට කෑ ගහනවා. නමුත් එහෙම කරන්නේ නැතුව විදේශ ආයෝජන ලංකාවට ගේන්නේ කොහොමද? ඇයි ඒවා හිතන්න බැරි? රටේ තියෙන අභියෝගයට මුහුණ දෙන්න අපි කටයුතු කරද්දී ඇයි ඒවත් එක්ක එකතු වෙලා ඒක අඩුපාඩුවක් තියෙනවා හදාගෙන වැඩ කරනවා මිසක් ඒකට විරුද්ධව කටයුතු කරන කොහොමද? හිටපු ජනාධිපතිවරයා මතකද? අර සම්බන්ධර වරාය කර්මාශාලා හදන්න උත්සවයේ වෙලාවේදී කැව්වේ කොහොමද? පන්සල් වලට ගිහිලා කිව්වා ස්වාමීන් වහන්සේ පන්සල මේ දෝසර් කරන්නයි යන්නේ, චීනුන්ට ඉඩම් දෙන්න යන්නේ. ගෙවල් වල මිනිස්සුන්ට ගිහින් කිව්වා දැන් මේ ගෙවල් ඉවරයි, අක්කර 20,000 දෙන්න යන්නේ කියලා. බලපුවාම එක පන්සලක්වත් කැඩෙන්නේ නැහැ. මේවා රජයේ ඉඩම් ඒවා කර්මාශාලාවට පරිවර්තනය කරන්නේ. ඉතින් මෙහෙම වැඩ කරද්දි කොහොමද රටක් දියුණු කරන්නේ? හැබැයි මේ අභියෝග වලට අපි ශක්තිමත් හයියක් අපිට තියෙනවා. අපි මූණ දීලා වැඩ කටයුතු කරගෙන යනවා. ඒ හින්දා අම කියනවා අද වෙනකොට ක්‍රමක්‍රමයෙන් මේ අභියෝග ජය ගන්නවා. ඒක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රට යම් තැනකට අපි ගෙනාවහම එදා තිබිච්ච එදා ආණ්ඩුව කරන්න බෑ කියලා අවුරුදු 12ක් ජනතාව වරම දීපු නායකයා පාලකයා ආණ්ඩුව දාලා ගෙදර ගියේ බැරි හින්දා අපි ඒක කරගෙන ඇවිල්ලා යම් තැනකට ගේනකොට මොකද කළේ? 2018 අග වෙනකොට පිටිපස්ස දොරෙන් ඇවිල්ලා බලය ගත්තා. එදා බෑ කියලා ගිය මිනිහා, එදා ආණ්ඩුව කරන්න බෑ, ණය ගෙවා ගන්න විදියක් නැතුව පැනලා ගිය මිනිස්සයා හොරපාරෙන් ඇවිල්ලා බලය ගත්තා. ඒකයි අද අපිට අයවැය ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ මේ මාර්තු මාසේ. නැත්තම් මේ අයවැය කවද මේ රට කරවන ලියවිල්ල? රට කරවන, රටට මුදල් වීදම් කරන, රටේ යන ගමන් මාර්ගයේ පැහැදිලි කරන ලියවිල්ල අයවැය. ඒක ඉදිරිපත් කරන්න ඕනේ ඊළඟ පසුගිය අවුරුද්දේ අග දෙසැම්බර් මාසේ. නමුත් අපිට ඒක කරගන්න බැරුව ගියා. මාර්තු වෙනකල් අපිට මේක ඇදගෙන යන්න සිද්ධ වුණේ ඇයි? හොරපාරෙන් බලය ගන්න කියලා, ව්‍යවස්ථා විරෝධී විදියට, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී විදියට බලය ගන්න ගිය හිඳයි අපිට අද රට මෙච්චර පස්සරගෙන යම් දුරක් පස්සර ගියා නම් මේ අයවැය පස්සට ආවේ ඒ නිසා කියන එක මම විශේෂයෙන් කියනවා. ඒත් මම කියනවා අපි මේ රට හදන්න එකයි කිව්වේ, අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න ඕනේ. දේශපාලනය කරන වෙලාවට අපි දේශපාලනය කරමු, නමුත් රට හදන්න එකතු වෙන්න ඕනේ කියලා. නමුත් මේ අයවැය දිහා බැලුවහම අපි දැක්කා දරුවන්ට කොච්චර උදව් කරනවද කියලා. අපි මේ අයවැය අපනයනේ වැඩි කරන්න කොච්චර පියවර අරන් තියෙන රටේ අපනයනේ වැඩි කරන්න රටට විදේශ ආදායම ගේන්නේ, රට රැකියා ඇති කරන්න උගත් අය හදන්න කොච්චර මහන්සිලා තියෙනවද මේ අයවැය යෝජනා දිහා බැලුවම, අධ්‍යාපනය දිහා බැලුවම, ගෘහ සේවිකාව රට අරලා ගන්න ආදායම වෙනුවට එදා මේ රට රැකියා වලට දොර ඇරියේ කවුද? අපේ ආණ්ඩුව ඇවිල්ලා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තමයි මේ රටේ රට රැකියාවට ගිහිලා ඩොලර් හොයාගෙන එන්න දොර ඇරියේ. අපිට හිනා වුණා. නමුත් අද මේ විදේශ ශ්‍රමිකයා තමයි අපේ රටට විශාල ආදායමක් ගේන පුද්ගලයා, ගෘහ සේවිකාව වෙන්න පුළුවන්. නමුත් අපි අද මේ අයවැයෙන් හදන්නේ උගතුන් නිර්මාණය කරලා මොන්ටිසෝරි දරුවගේ ඉඳන් විශ්වවිද්‍යාලයට යන දරුවා දක්වා ඒ අය ශක්තිමත් කරලා, ඒ අය ලෝකෙට ගැලපෙන උගත්තු කරලා, රටේ මේ තියෙන දැවෙන ප්‍රශ්නය, විදේශ විනිමය අවශ්‍යතාවය උගතුන්ගෙන් ගේන්න පුළුවන් විදියට, උගතුන්ට කියලා විදේශ මුදල් ගේන්න පුළුවන් විදියට නිර්මාණය කරන අයවැයක් අපි මේකේ දකින්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එම නිසා මම කියනවා ඒ යුගය අර බඳිනකොට රුපියල් 5000ක් අය කරපු යුගය අපි නැති කරා. අද බඳිනකොට ගෙයක් හදාගන්න සල්ලි දෙනවා 5000 වෙනකොට, කෝටි ලක්ෂ 10ක් දෙනවා ගේ හදාගන්න කියලා, ලක්ෂ ගාණක් දෙනවා ගේ හදාගන්න කියලා. ඒ කාලේ ඉවරුණා. එදා දරුවන්ට කණ්ඩ බොණ්ඩ දෙන්න මැරුව කිරිපිටි වැඩි කරාම දරුව වඩා ගන්නවා. ගෙදර ගිහලා බැලුවම කිරිපිටි මිල වැඩි. හැබැයි දරුවත් එක්ක ගඟට පැනපු අම්මලා හිටියා දරුවට කිරිපිටි හදාගන්න හදලා දෙන්න වත්කමක් නැතිකමට. නමුත් අපි සතුටු වෙනවා එදා තිබිච්ච කිරිපිටි මිලට වඩා අද කිරිපිටි මිල අඩු වෙලා තිනවා. දරුවන් ගැන හිතුවා විතරක් නෙමෙයි, ඒ චූටි දරුවා ගැන හිතුවා විතරක් නෙමෙයි, ඒ දරුවා සමාජයට වැඩිහිටියෙක් වෙනකල් යන ගමන් මාර්ගය මේ අයවැයේ තියෙනවා. මොන්ටිසෝරි අධ්‍යාපනය ශක්තිමත් කරන විදිය,
මේ අයවැය තියෙනවා 13 වෙනි ශ්‍රේණිය දක්වා පාසලේ දරුවා අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනි. ඒ සඳහා පහසුකම් දෙන්න වියදම් කරන විදිහ මේ අයවැය තියෙනවා. මේ අයවැය තියෙනවා ධර්ම නියෝජ්‍ය කතානායකතුමනි විශ්වවිද්‍යාලය යන්න ලක්ෂ 3ක් ওই විදිහට ගියොත් ලක්ෂ 3ක් දරුව විශ්වවිද්‍යාල විභාගෙට උසස් පෙළ විභාගෙට පෙනී සිටියාම 30,000කටයි විශ්වවිද්‍යාලය යන්න පුළුවන්කම තියෙන්නේ. අනිත් දරුවන්ට පොලි රහිත ණයක් දෙනවා ඉගෙන ගන්න උපාධියක් ගන්න ලක්ෂ 11,000ක් දෙනවා පොලියක් ඕනේ රජයේ පොලිය ගෙවනවා ඕගොල්ලෝ සල්ලි අරන් ඉගෙන ගන්න හැබැයි ණය ගෙවන්න වෙන්නේ උපාධිය අරගත්තට පස්සේ අවුරුදු දෙකකට පස්සේ හැම දරුවෙක්ම උගතෙක් කරන්න පුළුවන් මූල්‍ය ක්‍රමවේදයක් යම් ක්‍රමවේදයක් මේ අය වේ නිර්මාණය කරලා තිනවා මිනිස්සු ගැන හිතලා තිනවා රටේ ජනතාවගේ බුද්ධිය ගැන හිතලා තිනවා රටේ ජනතාවගේ බුද්ධියෙන් රට කරවන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරලා තිනවා මේ අය වේ දිහා බැලුවාම
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා
ඔව් ඒ හිඳ මම විශේෂයෙන් කියනවා අපි මේ අය වේ දිහා බැලුවාම මේ අය වේ ටාගට් කරලා තියෙන්නේ ඉලක්ක කරලා තියෙන්නේ ආය තව ගුවන්තොට පොලක් හදන්න නෙමෙයි නියෝජ්‍ය කතා නායකතුමනේ තව එහෙම නැත්නම් තව වරායක් හදන්න නෙමෙයි නියෝජ්‍ය කතා නායකතුමනේ එහෙම නැත්නම් තව පාරවල් කාපට් කරන්න හරි අර කොමිස් ගන්න ව්‍යාපෘති වලට නෑ මේ මේකේ නෑ අර ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් සංගරාය පළ වුණා වගේ නායකයා කොමිස් ගත්තා මේ ව්‍යාපෘති වලට කියලා එහෙම ව්‍යාපෘති කරන අයවැයක් නෙමෙයි මේක තියෙන්නේ මේ රටේ තියෙන මේකේ තියෙන්නේ ගමේ දුප්පත් මිනිහා කෝටිපතියෙක් විදියට ශක්තිමත් කරන අයවැයක් ගරු නියෝජ්‍ය කතා නායකතුමනේ මේ අයවැය කියලා දීහම මොන්ටිසෝරි දරුවාගේ සිට විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට උගතෙක් නිර්මාණය කරන රටේ නිදහස් අධ්‍යාපනයේ ශක්තිමත් කරන අයවැයක් ඒ අනිත් පැත්තෙන් බැලුවොත් මේක බැලුවොත් අයවැයදි කතා කරත් ගිලා නිදහස් සෞඛ්‍යයට ශක්තිය දීලා තිනවා වැබිලි කර්මාන්තයට කුරුදු කර්මාන්තයට පොල් කර්මාන්තයට වී ගොවිතැන්ට ජල සුරක්ෂිතතාවයට තැන දීලා තියෙන අයවැයක් කියනවා ඒ නිසාම අද විපක්ෂයට වෙලා තියෙනවා මේ අයවැයේ අඩුපාඩු කියන්න විදියක් නැහැ බුද්ධිමත් කෙනෙකුට මේ අයවැයේ අඩුපාඩු කියන්න පුළුවන් දෙයක් නැහැ බොහොම ලස්සනට රට ගෙනියන ගමන් මාර්ගය පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා ඒ විතරක් නෙමෙයි ඒ නිසා මේගොල්ලෝ කියනවා මේක සිහින අයවැයක් මේක කවදාවත් කරන්න බැරි අයවැයක් මේක හොඳ අයවැයක් තමයි නමුත් කරන්න බෑ මතක තියාගන්න අපි වගකීමෙන් කියනවා මේ අයවැයේ මේ ක්‍රියාදාමයේ ඉදිරිවන ක්‍රියාදාමයේ හදන්නත් මුදල් අමාත්‍යාංශයෙන් වෙන කමිටුවක් හදලා තිනවා අවුරුද්ද මුළුල්ලේ මේක පරීක්ෂා කරලා බලලා අපේ අයවැයේ ප්‍රගතිය කොච්චරක් ක්‍රියාත්මක වෙනවද මොනවද අඩුපාඩු කියලා පසු විපරම් කිරීමට පවා කමිටුවක් නිර්මාණය කිරීමට මේ කටයුතු කරලා තිනවා ඒ වගේම අපි දැක්කා එදා නිදහස ලබාගත්තු දායිනම් අද වෙනකල් ඇයි මේ රට සංවර්ධනය වීම මෙච්චර ප්‍රමාද වුනේ මේ රටේ මුදල් මංකොල්ල කෑවා දේශපාලනේ හිටපු ඉහළ මිනිස්සු මේ රටේ සල්ලි මංකොල්ල කෑවා එහෙම නැත්නම් රාජ්‍ය සේවයේ හිටපු ඉහළ මිනිස්සු මේ රටේ සල්ලි මංකොල්ල කෑවා ඒ නිසාම අපි මොන බදු ගැහුවත් මොන ආදායම් හිවත් ඒවා රටේ ජනතාවට ගියේ නැහැ ඒ නිසා අපි දැක්ක මේ අයවැයේ දූෂණයෙන්තර රටක් හදන අධිකරු ජනාධිපතිතුමා මේ වර්ෂයේ ප්‍රතිඥා දීලා තිනවා 2019 දූෂණයෙන් වංචාවෙන්තර රටක් නිර්මාණය කරනවා කියන වර්ෂය නම් කරලා තිනවා එහෙනම් ඒ කියන්නේ මේ හැම සතයක්ම වංචාවෙන් නැතුව දූෂණය වෙන්නේ නැතුව හරියට ජනතාවට ඒ ප්‍රතිලාභ ලැබෙන ඒ සඳහා අපි දැක්කා මේ අයව වාර්තා දිහා බැලුවම ඒවා අල්ලලා පේන්නේ වංචා දූෂණය නැති කරන්න අල්ලස් කොමිසම ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තිනවා ඒ විතරක් නෙමෙයි ගලප්පති මන්ත්‍රීතුමා පැහැදිලි කරා මේ රටේ බදු අය කරන්නේ සල්ලි නැති මිනිස්සුන්ගෙන් කියලා 100ට එතුමා කව 10යි ඍජුබද්ද 10 නෙමෙයි 18ක් ඍජුබද්ද මේ රටේ තියෙනවා 82ක් වක්‍රබද්ද ඇත්ත අහිංසක මිනිස්සුන්ගෙන් තමයි බදු අය කරන්නේ අන්න ඒක ශක්තිමත් කිරීම සඳහා වෙනම වැඩ පිළිලක් නිර්මාණය කරන්න ආදායම් බදු දෙපාර්තමේන්තුව වරාය එක්සයිස් ඩිපාර්ට්මන්ට් මේ වගේ දේවල් වල ව්‍යුහය මේ දූෂණේ වංචා නැති කිරීම සඳහා වැඩසටහන් අර ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද ඩිජිටල් ක්‍රමවේද කාටවත් වින්ගන්න බැරි ක්‍රමවේද හදන්නත් වෙනම අරමුදලක් ඇති කරලා තිනා
මේ අවසන් කරන්න කරමු එමෙතුමා
සමහරලාට hina වෙයි මේ පාරට අච්චර සල්ලි දුන්නා තව විදුලි බලාගාරයක් හදනවා තව වරායක් හදනවා මේ වැඩේ කරනවා කියලා කයිවාරු ගහන අයවැයක් නෙමෙයි මේක රටේ යාන්ත්‍රණය දූෂණයෙන් වංචාවෙන් තොර යාන්ත්‍රණය නිර්මාණය කරලා මිනිස් සම්පතෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාව වැනි වැඩසටහන් ඉදිරිපත් කරලා ගම් පෙරළිය වගේ වැඩසටහන් ඉදිරිපත් කරලා මිනිස් ශ්‍රමය ගැන මිනිස් ශක්තිය ගැන මිනිසාගේ ඥාණය ගැන මොළය ගැන විශ්වාස කරලා ඒ ශක්තිය රටට පරිවර්තනය කිරීම සඳහා හදපු අයවැයක් කියමින් මම නිහඬව ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරුතර අතුරුලී රතන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට විනාඩි 15ක් තියෙනවා.
සභාපතිතුමනි, අද අයවැයේදී මම මගේ අදහස් ඉදිරිපත් කරන්න කැමති. මෙම අයවැයෙන් කියලා තියෙන ප්‍රතිපත්ති හා දිශානතිය හඳුනා ගැනීම ඉතාම වැදගත් කියලා මා කල්පනා කරනවා. පිටුවේ 13 මේ අයවැය පැහැදිලි කරලා තියෙන්නේ කාලීන වටිනාකම දාමය වෙළඳ ගිවිසුම් ජාලය සම්බන්ධ කිරීමේ ක්‍රමෝපායකට රටේ රජය අනුගත වී ඇත. සාර්ථක වන්නිම කරන ලද සිංගප්පූරු වෙළඳ ගිවිසුම හා ලබාගත් අත්දැකීම් සාකච්ඡා කරමින් ඉන්දියා, චීන හා තායිලන්ත වෙළඳ ගිවිසුම් සඳහා තව තවත් දිරිගන්නන බවයි. අත වශයෙන් මේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිළිබඳ කොමිෂන් දාලා තියෙන ජනාධිපතිතුමා. මම දන්නේ කොමිෂන් වාර්තාව කුමක්ද කියලා. මේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම ලංකාවේ ස්වදේශික ජාතික නිෂ්පාදකයන්ගේ සංගමය, වෛද්‍ය සංගමය ඇතුළු රටේ විශාල පිරිසක් විරෝධයක් එල්ල කරපු සමාජ ජනමතයක් ගොඩනගපු මේ ගිවිසුම වැනි තවත් වෙළඳ ගිවිසුම් රාශියක් අත්සන් කරනවා කියලා තමයි මේ අයවැයේ ප්‍රතිපත්තිය හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. මේකේ තව මේ ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන පඩි වැඩි කිරීම නොයෙක් කතා ඉදිරිපත් කරලා තිනු. මම ඒ ගැන කියන්න යන්නේ නැහැ. කරු සභාපතිතුමනි, අද මම කැමති ලෝකයේ දිසානතිය පිළිබඳව යම්කිසි අදහස් කීපයක් ඉදිරිපත් කරන්න. මේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය හැදුවේ එක්සත් දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ එක්සත් ජනපදයේ ප්‍රමුඛ යුරෝපීය රටවල්. ඒ රටවල් අද මේක සම්පූර්ණයෙන් අතහරින තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. ඇයි එහෙම අතහරින තත්ත්වයට අද ලෝකේ ගමන් කරලා තියෙන්නේ? අපි දන්නවා ලෝකේ ඇතිවිලා තියෙන මේ නූතන සංවර්ධන මාදිලියේ විශාල දැවැන්ත මනුෂ්‍ය සංහතියේ පැවැත්ම ඉදිරියට පවත්වගෙන යන්න පුළුවන්ද කියන බරපතල ප්‍රශ්නයක් ලෝකයේ අද ඇවිල්ලා තියෙනවා. ඒ නිසා කාලගුණ විපර්යාස පිළිබඳ තීරණාත්මක සමුළුව 2015 පවත්වනකොට කිව්වා මේ විදියට ගියොත් මනුෂ්‍ය සංහතියට පවතින බැරි වෙනවා. ඒ හන්ද අපි වහාම තිරසාර සංවර්ධන ඉලක්ක කරා යනවා කියලා. මේ පොතෙත් අයවැය තිරසාර කියලා කිසිම තේරුමක් නැතුව කිසිම එකම ප්‍රතිපත්තියක්වත් නැහැ. තිරසාර සංවර්ධනයට අදාළ කිසිම එක ප්‍රතිපත්තියක්වත් මේ ලියවිල්ලේ සඳහන් නැහැ. ලෝකයේ අයව ඉදිරිපත් කරන සියලුම රටවල් තිරසාර සංවර්ධන ඉලක්ක සම්බන්ධයෙන් විශාල වගන්ති ඉදිරිපත් කළා. ඒ නිසා එක ප්‍රතිපත්තියක් මේකේ සඳහන් කළ නැහැ තිරසාර සංවර්ධනට අදාළව. හැබැයි තිරසාර කියලා කිසිම තේරුමක් නැතුව මොන තේරුමකින් ඒක ලියලාද කියලා මම දන්නේ නැහැ. කිසිම අදාළ නැති විදිහට ඒ වචනේ පාවිච්චි කරලා තියෙනවා කීප තැනක. ගරු සභාපතිතුමනි, අද ලෝකයේ ඇතිවලා තියෙන ප්‍රවණතාවය මොකද්ද? අද එක්සත් ජනපදය කියනවා අපි වෙළඳ ගිවිසුම ඉවත් වෙනවා. අවුරුදු ගාණක් තිබිච්ච කැනඩා, මැක්සිකෝ එක්සත් ජනපද ගිවිසුමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කිව්වා අපි සම්පූර්ණයෙන් මේක පාර්ශ්විකව ඉවත් වෙනවා කියලා. ඇයි මේ වෙළඳ ගිවිසුමෙන් ඉවත් වෙන්නේ? ඒ වගේම යුරෝපා සංගමය තුල නිදහස් වෙළඳාමට හා ආර්ථික පදනම් ඇති කර ගැනීම උදෙසා ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරගත්තා. මොකද්ද ඒකීය ඒ වෙළඳ ගනුදෙනු කිරීම සඳහා බ්‍රෙක්සිට් නමින්. මොකද්ද උනේ අන්තිමට? මේ බ්‍රෙක්සිට් කියන එක හරි ප්‍රසිද්ධයි. බ්‍රිතාන්‍ය මේකෙන් ගැලවුණා නැත්නම් ඉවත් වුණා. ඒ කියන්නේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියෙන් ලෝකය ගැලවෙනවා කියන එක, ලෝකය අද ඒව හඳුන්වා දීපු මිනිස්සු එකෙන් ගැලවෙනවා කියන එක ඉතා පැහැදිලි. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ප්‍රධානම දේ තමයි බිලියන 1.33 ජීවත් වෙන චීනයත් එක්ක බඩු හදන්න, වෙළඳ පොලේ එක තරඟ කරන්න, ඔවුන්ගේ විද්‍යා තාක්ෂණික දැනුමෙන් අත්පත් කරගත්ත ප්‍රමාණයට අද කිසිම රටකට බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ නිසා අද ඉතාම පැහැදිලිව අපි කියන්න ඕන මේ අලුතෙන් ඇතිවලා තියෙන නම ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක අද යන්න බැහැ කියන එක ලෝකේ විශාල කතිකාවතක් ඇවිල්ලා තියෙනවා. ඒකේ එක කාරණයක් තමයි චීනයත් එක්ක තරඟ කරන්න බෑ කියන එක එක කියමනක්. දෙවෙනි කියමන තමයි ලෝකේ ඇතිවලා තියෙන පරිසර අර්බුදයත් එක්ක දැවැන්ත ගැඹුරු අර්බුදයකට අද ලෝකේ පාත්‍ර වෙලා තියෙනවා. ඒ සඳහා අද ලෝකේ අවධානය යොමු කරන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි පුනර්ජනනීය බලශක්තිය කරා ගමන් කිරීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, සස්ටේනබල් ඇග්‍රිකල්චර් නැත්තම් සබා දහමේ ගොවිතැන කරා ලෝකයේ මෙහෙවීම, මේ ප්‍රතිපත්ති පියවර තුන මත තමයි අද ලෝකයේ ආර්ථික ප්‍රතිපත්ති හැදෙන්නේ. ඒ අනුව නැෂනල් ඉකොනොමි නැත්තම් ජාතික ආර්ථිකය දිශාවට ස්වදේශීය කර්මාන්ත රැගෙනමින් මධ්‍යම කර්මාන්ත ශක්තිමත් කරමින් යන ගමනකට තමයි අද මේ ආර්ථික ප්‍රතිපත්තිය ලෝකෙ සකස් කරමින් යන්නේ. ඒ නිසා මුළු ලෝකයේම අද තීන්දුව කළා තියෙනවා මේ යන ගමනේ යන්න බෑ. ඒක හන්දා අපි ආපස්සට හැරෙන්න ඕනේ නැත්තම් අපිට මේ දේශීය නිෂ්පාදන කඩාවැටිලා ඒ වගේම ලෝකයට දරාගත නොහැකි ඉමකට ලෝකේ ගමන් කරමින් තියෙනවා. ඒක හන්ද අපි කවුරුත් අපේ අපේ කටයුතු බලා ගන්න කියලා. එයනෝ ලෝකේ එදා තිබිච්ච ලෝක වැංකුව ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල තිබිච්ච තෙරපීම අපි වගේ රටවලට ගරු සභාපතිතුමනි දැන් අඩු වෙලා තියෙනවා. හන්ද අපේ පාර අපිට හදාගන්න ඉඩක් තියෙද්දි අපි අන්ධයෝ වගේ දීනියෝ විදියට අර පරණ පාරෙම කිසිම අවබෝධයක් නැතුව කිසිම වැටහීමක් නැතුව ලෝකේ ප්‍රවණතා පිළිබඳ අල්ප මාත්‍ර අදහසක් නැතුව තමයි මෙවැනි අයවැය අද ඉදිරිපත් කළා තියෙන්නේ. මම ගරු සභාපතිතුමනි කියන්න කැමතියි මේගොල්ලෝ මේ එංගලන්තේ හරි ආදරෙයි, එංගලන්තේ හරියට වර්ණනා කරනවා. එංගලන්තේ ප්‍රධාන පාලක පක්ෂයක් තමයි කවුරුත් දන්නවා ලේබර් පක්ෂය. ලේබර් පක්ෂයේ ප්‍රතිපත්තිය මොකද්ද කියන එක මම කැමතියි මේ අවස්ථාවේ අවධානයට යොමු කරන්න. මම මේක කීපයක් කියවන්න කැමතියි. මොකද මේක හුඟක් අවධානයට පත් වෙන නිසා. මේ ලියවිල්ල මොකද්ද? Policy framework transformation towards solidarity economy and economic democracy. ඉලක්කම අංක 1 totally reject neoliberalism. The left center left parties and nationalist progressive political movements must consider solidarity economy as a transitional steps towards to economic democracy and also recognize the solidarity economy as the third economic model. It would be a represent to people's demand for a alternative people's economy with democratic governance. මෙන්න ලෝකේ ප්‍රධාන කම්කරු පක්ෂය, ඒ කියන්නේ බලයට පත් වෙන පක්ෂයේ ප්‍රතිපත්තිය. ඒ වගේම මෙහි සඳහන් වෙලා තියෙනවා බලගැන්වීම සඳහා සමූපකාර ව්‍යාපාරයේ බලගැන්වීම, ඒ වගේම පෞද්ගලීකරණය වෙනුවට ජනතා මත පදනම් වූ කර්මාන්ත ආරම්භ කිරීම වැනි දේවල් පිළිබඳව මෙහි කරුණු 16ක් සඳහන් වෙලා තිනවා. ඒ කරුණු 16 මම හෑන්ඩ්ෂාඩ් ගත කිරීම සඳහා මේ අවස්ථාවේදී ගරු සභාපතිතුමනි ඉදිරිපත් කරනවා. මොකද මේ හෑන්ඩ්ෂාඩ් එකේ කියන කොටවත් මේක කියවයි කියලා බලාපොරොත්තු ඇතුව. ඉතින් මේ තමයි අපිට උගන්නපු මේ නියෝලිබරල් හදපු මිනිස්සු අද ලෝකේ ප්‍රධාන ජාතික පක්ෂ. ඒ කියන්නේ මම හිතන හැටියට මෙතන වාමාංශික පක්ෂත් ඉන්නවා. කිසිම කෙනෙකුට මේ ලෝකේ යන ප්‍රවණතාවයේ පිළිබඳ කිසිම අදහසක් නැහැ. අද ධනපති සමාජවාදී කියලා බෙදීමක් නැහැ. අද ලෝකේ ප්‍රධාන ජාතික දේශපාලන පක්ෂ මේ මනුස්ස සංහතිය අද මූණ දෙන අර්බුදය හමුවේ අපගත යුතු මඟ පිළිබඳ UMP ශ්‍රී ලංකා කිසිම ભેදයක් නැතුව ප්‍රතිපත්ති වලට අද ඇවිල්ලා තියෙනවා. මේ රටේ මොකද්ද මේ යමින් යන පාර? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව අපි විවේචනය කරා. අධිවේගී මාර්ගවල, වරායවල්, ගුවන් තොටුපළවල් ජනතාව පාදක වූ ආර්ථික සංවර්ධනයට වැඩපිළිවෙලක් නැහැ කියලා අපි විවේචනය කළා. අපි කිව්වා අධිවේගී මාර්ග හදනවා වෙනුවට අපි යමු අපේ උදාහරණයකට ගත්තොත් කොළඹ මහනුවර පාර අපට ලයින් 4ක් කරාට පස්සේ මේ තියෙන මාර්ග තදබදී අඩු කරන්න පුළුවන් සභාපතිතුමනි. ඒ වගේම අපට පුළුවන් අද අධිවේගී මාර්ගයක් මාතරට හැදූ පමණින් මාතර සිට කොළඹ යන ජනතාවගේ සාමාන්‍ය ජනතාවගේ මාර්ග තදබදේ ප්‍රශ්න, ඒ කියන්නේ ගමනාගමන පහසුකම් ඇති වෙලා නැහැ. එක කෝච්චියේ කෝච්චි පහක සෙනගෙනවා. ඒ මිනිස්සු අන්තිම දුෂ්කර ක්‍රියාවක් ජීවිතේ කරන්නේ. ඒක හන්ද අපි මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ කිව්වා මේ සංවර්ධනය කොහෙන් හරි ණය කුට්ටියක් අරගෙන පාරවල් හැදුව පළියට රටවල් ජීුණුනේ නැහැ. මහජනතාවගේ සුබසාධනීය ඉලක්ක කරගත්ත ජාතික සංවර්ධනයක් ඉලක්ක කරගත්ත ආයෝජනයක් කරන්න ඕනේ කියලා. මේ ආණ්ඩුව මොකද කළා තියෙන්නේ? මේ ආණ්ඩුවත් ඒ ගත්ත කට්ටියගෙන්ම ඒ ආණ්ඩුවට චීන කොලණියක් වෙනවා කියලා බැන බැනම ඒ පාරෙම ගිහිල්ලා අද ප්‍රමුඛතාවයක් දීලා තියෙන්නේ යටිතල පහසුකම් සඳහා. එතකොට අපි ගත්තොත් මේ අයවැයේදී යටිතල පහසුකම් ගැන 27 වෙනි පිටුවේ සඳහන් කරලා තියෙනවා. එතකොට ඒ 27 වෙනි පිටුවේ කියලා තියෙන මොකද්ද? සම්පූර්ණයෙන්ම ආපහු අපි මේ ගන්න ණය ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ඒ සඳහා යොමු කරන බව. එතකොට ඒ අනුව අපි අරගෙන බැලුවට පස්සේ මේකේ ඉලක්කම් දක්වලා තිනවා. එක විශාල මුදලක් ඩොලර් බිලියන ඉලක්කම් වලින් ගත්තොත් විශාල මුදලක් අද මේ සඳහා වැය කරලා තිනවා. එතකොට මේකෙන් රටේ මොනවද සංවර්ධනය වෙන්නේ? අපිට මේකෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්ද? දැවෙන ප්‍රශ්නවලට උත්තර හම්බවෙනවද? අපේ අද ගෙවා ගන්න බැරි අයවැය පරතරේ විශාල පරතරේ වැඩි වෙලා තියෙනවා. අපේ නිෂ්පාදන මුළු මහත් රටේ ආර්ථිකයට වඩා ණයබර 87%ක් තරම් විශාල ප්‍රමාණයකට ගමන් කරලා තියෙනවා. ඉතින් අපි කොහොමද මේකට උත්තරයක් හොයන්නේ කියන එකට කිසිම උත්තරයක් මේ ආණ්ඩුවෙන් ලබා දීලා නැහැ. මේ ආණ්ඩුව පොඩි පොඩි කතා ටිකක් කියනවා පාසල් දරුවන්ට. එකක් මම දකිනවා මේ අයවැයේ තියෙන එක දෙයක් තමයි 13 වෙනි වසරේ උසස් පෙළ SSC අසමත් වුණත් යන්න පුළුවන් කියන ප්‍රතිපත්තිය. මම හිතනවා මේකේ ලියපු වැදගත් අධ්‍යාපන ප්‍රතිපත්තියේ පැත්තෙන් අපි කාලය ඇතිසේ කතා කරපු වැදගත් ප්‍රතිපත්තිය. හැබැයි ඒ අතරේ මොනවද තව කියන්නේ? කිරිපිටි දෙනවා කියලා කියනවා. දැන් මේ බුද්ධිකපතිරණ මන්ත්‍රීවරයාත් කිරිපිටි ගැන කතා කරා. රටේ මේ පැත්තේ මන්ත්‍රීවරයෙකුත් ඒ වගේම කතා කළා පතිරණ මන්ත්‍රීවරයා. එතකොට ඒ කිරිපිටි සම්බන්ධයෙන් මම කියන්න කැමතියි, මේ ලියවිල්ලත් මම ගරු සභාපතිතුමනි අවධානයට යොමු කරනවා. මේක තමයි ලියවිල්ල. මේ ලියවිල්ල තියෙනවා කරුණු කීපයක්. ඒ කියන්නේ මේ ලියවිල්ලේ පැහැදිලි කළා තියෙනවා මේ කිරිපිටි වලින් හැදෙන රෝගාබාධ පිළිබඳව රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි ජාත්‍යන්තර සංවිධානය ඔක්කොම එකතුල ලියවිල්ලක් හදලා තියෙනවා. මෙන්න කිරිපිටි වලින් දරුවට හැදෙන රෝග, ඇදුම, ආස්මිකතාවය, කණේ අසාදෙන රුධිර පීඩනය, ශ්වසන ආසාදෙන, බුද්ධි මට්ටම අඩුවීම, ස්ථූලභාවයේ යකඩ උනතා, දියවැඩියාව, මරණ, ආහාර දිරවීම පසුතා, ළමා වී ඇති වෙන පිළිකා වර්ග, පාරිසරික අපද්‍රව්‍යයන්ට නිරාවරණය වීම සහ දරුණු විෂ බීජ ඇතුළත් වීම ඉක්මනින්ම, නින්දේදී ඇති වෙන හුස්ම ගැනීමේ ආබාධ, දන්ත ආබාධ වැනි විකෘති, දත් විකෘති වීම ඇතුළු බරපතල රෝග තත්ත්වයක් තියෙනවා. මේක හැමතැනම ගහන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා තියෙනවා. හැබැයි මේක කොහෙවත් ගහලත් නෑ, හංගලා තියෙන්නේ. ඒ නිසා අද කිරිපිටි දෙනවා වගේ මෙන්න මේ වගේ කතා තමයි කියලා තියෙන්නේ. මට මතකයි එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති 2005 ජනාධිපතිරණේ කිව්වා ඇන්කර් වල මිල අඩු කොන්නේ නැහැ කියලා ප්‍රතිපත්ති ප්‍රකාශ කරනවා. ඇන්කර් නමත් ගම වෙළඳ කොම්පැනි. අපි ඒ කාලේ ඒක විවේචනය කළා. ඉතින් මේ අද මේ කිරිපිටි වල විශාල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. අපේ රටේ ඉන්දියාවට වඩා හොඳට වසර පුරා මොනවා කිව්වත් කොළපාට තියෙන රටක් ඉන්දියාවේ අපි වගේ සදාහරිත ගතියක් අවුරුද්ද පුරාම නැහැ. පැත්තක් අධික සීතලයි, තව පැත්තක් අධික තදම උෂ්ණත්වයට යනවා. ඒ වගේ වාතාවරණ ඇති රටක අපේ රටේ කිරි කර්මාන්තය පහුගිය අවුරුදු 15 අරගෙන බැලුවට පස්සේ කිසිම ආණ්ඩුවක් මේ කිරි නිෂ්පාදකය දියුණු කරන්න කිසිම තීරණයක් කරන්න ගිය ආණ්ඩුව අරගෙනත් නැහැ. මේ ආණ්ඩුව ඒ පිළිබඳ අන්තිම දුර්වල විදියට කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ අද කිරිපිටි ගෙන්නන එක සම්පූර්ණයෙන්ම වැඩි කරලා තියෙනවා. අද අරගෙන බැලුවට පස්සේ අපේ ආහාරවලට කොච්චර ප්‍රමාණයක් අද ඩොලර් බිලියන 3ක් විතර ආහාරයි ආහාර නිෂ්පාදනයට අවශ්‍ය කරන ද්‍රව්‍යය ගෙන්නන්න ඩොලර් බිලියන 3ක් විතර අපි වියදම් කරනවා. අපේ දුප්පත් අම්මලයි අර අහිංසක මිනිස්සු පිටරට ගිහිල්ලා අපි ඩොලර් බිලියන 7ක් විතර ගෙන්න ගන්නවා. ඒ ඩොලර් බිලියන 7ෙන් අපි විශාල ප්‍රමාණ ආහාර ගෙන්නන්න 3යි, ඊළඟට තෙල් ගල්ලංගුරු හා ගෑස් ගෙන්නන්න බිලියන 4යි, 4 ඇතුළේ 7යි. ලෝක තෙල් මිල ඉහළ යනකොට මේක ඩොලර් බිලියන 5ක් විතරනේ, ඒතකොට 8ක් වෙනවා. මේ ඩොලර් බිලියන 7 අපි නවත්ත ගන්න ක්‍රමවේදයක් තියෙනවද? අපට ජාතික නිෂ්පාදන වැඩි කරන්න ක්‍රමවේදයක් තියෙනවද? තේ වලින් අපි මහන්සි වෙලා ගන්නේ ඩොලර් බිලියන 1.5යි, කුරුඳු වලින් ගන්න ඊටත් අඩු මුදලක්. කුරුදු ගැනත් මේකේ කියලා තියෙනවා, කුරුඳු තරන්න කම් මිනිස්සු සූදානම් කරනවල ඔය වගේ දේවල්. ජාතික ප්‍රතිපත්තියක තියෙන අපේ අමුද්‍රව්‍ය මත අපි කොහොමද නිෂ්පාදන හදන්නේ? කුරුඳු වලින් මොනවද කරන්නේ ලෝකේ? අපි කුරුඳු ටික වැඩිපුරම පැටවන්නේ මැක්සිකෝවට, මැක්සිකෝවට ගිහිල්ලා එහෙන් තව තව කණ්ඩායම් විශාල කම්පැනියක් එක අත්පත් කරගන්නවා. ඊට පස්සේ සුවඳ විල උන් වර්ග, ඖෂධ වර්ග, වෙනත් විවිධ ඌ දේවල් ඒ කුරුඳු වලින් නිෂ්පාදනය කරනවා. එහෙනම් අපි කල යුත්තේ කොහොමද? කුරුඳු වලට අගය එකතු කළ අගයක් ලංකාවේදී ඇති කරන්න ඕන. එහෙමනම් මේ කුරුඳු වෙළඳාමේ ලාභය අද රුපියල් 100ක් ගන්න එක අපට 200ක් කරන්න ස්ථිරවම පුළුවන්. අද ලංකාවේ තියෙන ඩිල්ම වගේ කම්පැනි එකක් නෙවෙයි ඒක ඉතා සුළු ප්‍රමාණයක් ඒක නිෂ්පාදනය කරන්නේ. හැබැයි ජාත්‍යන්තර මට්ටමේ කම්පැනි කර්මාන්තයක් බවට ඒක පත් වෙලා තියෙනවා. අද වතුකම් ගොරුවන්ගේ තත්ත්වය ගතතර පස්සේ ඉතාම දුගි, අපිට ලැජ්ජ හිතෙනවා. අර පරණ බ්‍රිතාන්‍ය යුගයේ හදපු ලයින් කාමරල අන්ත දුගි දුප්පත් අහිංසක වාල්ලු විදිහට මේ මිනිස්සු ජීවත් වෙන්නේ. මේ මිනිස්සුන්ගේ ජීවිත නගා සිටීම අවශ්‍යයි. හැබැයි ඒකට තියෙන විකල්පේ ඡන්දේ බලාගෙන මේ කඳු වලල්ල වටේම පේච 7-7 දෙන එක නෙමෙයි. කිසිම ප්‍රතිපත්තියක් නැහැ ඒකට. අපි කල යුත්තේ මේ මිනිසුන්ගේ ලයින් කාමර ටික තට්ටු දෙකේ නිවාස වලට පත් කරලා මුළු මධ්‍ය කඳු කරේ වැසිවනාන්තර දූෂණය කරන්නේ නැතුව ඒ මිනිසුන්ගේ ආර්ථිකය වැඩි වෙන විදියට තේ කාර්මාන්තයෙන් ලබා ගන්න මුදල වැඩි කරන එක.
ඔබ වහන්සේ තව විනාඩියක් තියෙනවා.
මට ගරු සභාපතිතුමනි තව විනාඩි 3-4ක් මට ගන්න කියලා කො විනාඩි 5ක්. මම ඒ වට විනාඩි කීපයක් ගන්න ගරු සභාපතිතුමනි. සභාපතිතුමනි මම මේ අවස්ථාවේදී කියන්නවනේ මේ තේ නිෂ්පාදනයට මොකද්ද අපි කරන්න ඕන? අද අක්කර 80,000ක් විතර තියෙනවා. ඒක හෝටල් වලට දෙන්න හදනවා, අතෙන්ට දානවා, මෙතෙන්ට දානවා. ඇටවලින් ඒ කියන්නේ අවුරුදු 100 ගණනකට කලින් වගා කරපු තේ වතු කිසිම දෙයක් වගා කළ නොහැකි අන්තිම නිසරු සෝදා පාළු වෙච්ච බිම්බවට පත් වෙලා තිනවා. මිලියන 1000කට අධික මුදලක් කිසිම ආදායමක් නැතුව ඒ වගේම මේ ඉඩම් කිසි කම්පැනියක් ගන්නෙත් නැහැ. අද කම්කරුවන්ට වැටුප් ගෙවවා තියාගන්න අවශ්‍ය වෙලා තිනවා. මේ සඳහා විකල්ප යෝජනා අපි ඉදිරිපත් කළා තිනවා. ඒ සඳහා ඒක සමූපකාර සමිති බවට පත් කළා. ඒවයි බහුවිධ භෝග වගා කළා. වන වගාවට ටිකක් යොමු කළා. ඒ අයටත් ආදායම ලැබෙන වැසි වනාන්තරත් ආරක්ෂා වෙන ප්‍රතිපත්තියක් හදලා තියෙනවා. ප්‍රතිපත්ති ඉදිරිපත් කර තියෙනවා. ඒ පිළිබඳ කිසිම සැලැස්මක් මේ වතුකම් ගෝරන්ගේ ප්‍රශ්න විනාඩි කිසිම සැලැස්මක් මේකේ නැහැ. ඒගොල්ලෝ රුපියල් 1000ක් වටු පිළිනා මෙහෙන් ඡන්ද බලාගෙන මැති අමුතුරු පාවිච්චි කළා. පර්චස් 7-4 වටේට බෙදාගෙන දෙන කිසිම යොබ්බාවක් නැතුව. මම කියනවා මේ මිනිසුන්ට පර්චස් 7 දෙනවා නම් දෙන්න. ඒගොල්ලගේ ලයින් කාමරේ ඉදිරි පිටම. ඒක තට්ටු දෙකක් බවට පත් කළ ඇසිකිලි කැසිකිලි පහසුකම් සහිතව සනීප ආරක්ෂාව සහිතව ඒක දියුණු කරන්න පිළිවෙලක් හදන්න කිසිම පිළිවෙලක් ප්‍රතිපත්තියක් නැහැ. ඊළඟට අපි ජාතික නිෂ්පාදන වැඩි කරන්න මොනවද කළා තියෙන්නේ? කරවල, උඹලකඩ, ලූණු, ලුණු, සීනි මේ හැම දෙයක්ම ගෙන්නවා. අද කිරිපිටි ගෙන්නවා අපි විශාල ප්‍රමාණයක් අපි කිරිපිටි ගෙන්නවා. ඩොලර් රුපියල් බිලියන 50කට ආසන්න ප්‍රමාණයක් අපි වියදම් කරනවා කිරිපිටි වලට. සීනි වලටත් ඒහා ආසන්න ප්‍රමාණයක් අපි වියදම් කරනවා. අපි කිව්වා අපේ මොණරාගල අක්කර 50,000ක් ලක්ෂයක් අතර ප්‍රමාණයක් දීලා කිව්වා අවුරුදු 5න් සීනි ප්‍රශ්නේ විසඳනවා කිව්වා. ලංකාවගේ දෙගුණයකට පිටරට සීනි යවනවා කිව්වා. අන්තිමට අපේ දොඩම් වගා මොණරාගල නැති වෙලා ගියා. ඊට පස්සේ ආපු ආණ්ඩුත් ඔය කවුරුත් කතා කරන්නේ මොනවද? ඒවම තමයි කරන්න ගියේ. ඊළඟට බඩ ඉරිඟු වගාව සේනා දලමුවෙක් ආව විශාල ප්‍රශ්නාව. මේ ආණ්ඩු යටතේම විශාල ව්‍යාපෘතියක් කළා වසවිෂෙන් තොර ගොවිතැන සඳහා. මොකද අපේ රටේ මේ ගොවිතැනින් ලබා ගන්න ආදායම ඉතාම පැහැදිලිව කරු සභාපතිතුමනි දෙගුණයක් කළා අපට පෙන්නන්න පුළුවන්. අපේ රටේ පොහොර ටික අපට නිෂ්පාදනය කරන්න පුළුවන්. එදා 77 කාලේ විශාල පොහොර නිෂ්පාදන ආයතන අපට විශාල ප්‍රමාණයක් තිබුණා. ඒවයින් අපි විශාල අපිට රටින් අපි පොහොර ගෙන්න එක හුඟක් අඩුවෙන් කළේ. දැන් මේ මහින්ද රාජපක්ෂ මහත්තයත් කියනවා මම පොහොර දෙනවෝ කියලා කියනවා. මේ බොරු ඡන්ද ඉලක්ක බලාගෙන කිසි වගකීමක් නැතුව කරන ප්‍රකාශ. මේ ආණ්ඩුවක් කියනවා අපි පොහොර දෙනවා කියලා. මොකද්ද මේ ආණ්ඩුව ගෙන ආපු පොහොර මේ ප්‍රතිපත්තිය? මොකද්ද මේ ආණ්ඩුව ගෙන ආපු පොහොර ප්‍රතිපත්තිය? ආණ්ඩුව මුලින්ම කිව්වා සල්ලි දෙනවායි කියලා. සල්ලි දෙනවායි කිව්වේ ඇයි? මිනිස්සු පොහොර හදා ගැනීමට පෙළඹීම සඳහා. ඒ සඳහා ඉල්ලීම කළේ මම. ඊළඟට කිව්වා අපෝ ඡන්දෙ පෙරදිලා තියෙනවා මේ අපි පොහොර ආපහු පොහොර දෙනවා කියලා. මං කිව්වා එතකොට ගොවි 25,000ක් ඉන්න ඔබතුමාලා ආයි පොහොර දුන්නා මේ ගොවියන්ට මොකද වෙන්නේ? විශාල ප්‍රමාණයක් දුක් මහන්සියෙන් අපි රටේම අමුද්‍රව්‍ය පාවිච්චි කරලා පොහොර හදලා ඒක දියුණු කර්මාන්තයක් බවට වර්ධනය වෙමින් යනවා. මේක කඩාකප්පල් කරන්න මේ නිසා කැබිනට් පත්‍රිකාව පාස් කළා මේ මිනිසුන්ට පොහොර දෙන්නේ කියලා අපි ඉල්ල හිටියා. එතකොට මොකද්ද කිව්වේ? කැබිනට් පත්‍රිකාව පාස් කළා. අද වෙනකන් මේ ගොවි ජනතාව කාබනික ගොවිතැන කැබිනට් පත්‍රිකාව පාස් කරලා තියෙනවා. වසවිෂෙන්තරෝ ගොවිතැන් කරලා තියෙනවා. ඒ ගොවියන්ට කැබිනට් පත්‍රිකාවෙන් පාස් වෙච්ච සල්ලි ටිකවත් දෙන්න මේ ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ. මෙන්න මෙහෙම ආණ්ඩුව තමයි මේගොල්ල තමයි බලය ගන්න මේ දඟලන්නේ. ඒ නිසා මේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරපු අයවැයක් කියලා තමයි මේක ඕන කෙනෙකුට පේනවා. මේ අවුරුද්දේ අග ජනාධිපතිවරණයක් වෙනවා. මේ අයවැයේ තියෙන නව ලිබරල් ආර්ථිකයක්. මේ අයවැයේ පිටරටින් කිරිපිටි ටික ගෙන්නන්නේ නැතුව අපේ රටේ දේශීය කිරි ටික නිෂ්පාදනය කරන්න කිසිම ප්‍රතිපත්තියක් නැහැ. ඇංකර් සමාගමට නඩු වැටලා තියෙනවා. මගේ ඇංකර් කම්පැනි නම් වය නැතුව කියනවා. ඒ වගේම අද ඒ පිළිබඳ වෛද්‍යවරු පැහැදිලි තොරතුරු ඉදිරිපත් කළා තියෙනවා. සංඛ්‍යාලේඛන දත්ත තියෙනවා. මගේ කතා තුල ගරු සභාපතිතුමනි ඒ සඳහා එපමණ ඉදිරිපත් කරන්න කරුණ නැතත් මම මේ ලියවිල්ල සම්පූර්ණයෙන් සභාගත කරනවා. අද දරුවන්ට මම මේ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ කිරිපිටි දෙන්න එපා මේ දරුවන්ට. ළමයින්ට කුඩා දරුවන්ට කිරිපිටි දෙන්න එපා. ඒ ළමයි හැදෙන්නේ හරකෙක් වගේ. ඒ වගේම ඒ අයට ලෙඩ රෝග බෝ වෙනවා. ඒක ලෝකයේම පිළිගත් ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය තමයි රජයේ පෝස්ටරයක් හැටියට මුද්‍රණය කරලා සෑම රෝහලකම අලවන්න කිව්වේ. ඇයි ඒක හංගගෙන ඉන්නේ? ඒ නිසා ගරු සභාපතිතුමනි මේ කුලම්බෝල මැජික් අයවැයක් නිකම් බොරු කතන්දර ඉදිරිපත් කළ වැඩක් නැහැ. මේ රට හදන ආර්ථික වැඩපිළිවෙලකට රටේ ප්‍රබුද්ධ ජනතාව මේ රටේ දේශීය කර්මාන්ත කරන දේශීය කර්මාන්ත කරන කර්මාන්තකරු ව්‍යවසායකව අද සූදානම්. අද මේ ආණ්ඩුවට විරුද්ධව සම්පූර්ණයම දේශීය කර්මාන්තකරුවද සංවිධානය වෙලා ඉවරයි. ඒ වගේම ඒවා වැඩ කරන ලක්ෂ ගණන් ජනතාව අද කළමනාකාරවරු මේ ආණ්ඩුවට විරුද්ධව අද පෙළ ගැහිලා ඉවරයි. ඒ නිසා ඉදිරියේදී අපට ඕන කරන්නේ ඒ පැත්ත වෙනුවට මේ පැත්ත මාරු කරන එක නෙවෙයි. මේ රටට අවශ්‍ය කරන්නේ ප්‍රතිපත්තිය. දේශීය කර්මාන්තකරුව හදන්නේ කොහොමද? එක්සත් ජාතික පක්ෂයේ කර්මාන්ත විකුණුවයි කියලා කියනවා. එක්සත් ජාතික පක්ෂය නෙමෙයි චන්ද්‍රිකාගේ කාලේ තමයි කර්මාන්ත විකුණුවේ වැඩියෙන්ම. වතු ටික විකුණන්නේ චන්ද්‍රිකාගේ කාලේ. හැබැයි චන්ද්‍රිකා මැතිණිය කාලේ විකුණපු අය මොකද්ද කිව්වේ විකුණනකොට? අම්මෝ දේශීය දැනුමත් එක්ක මේ ප්‍රතිපිලි කර්මාන්තේ නගිනවා කිව්වා. පූගොඩ විකුණන, හතර අතේ තිබිච්ච විකුණන, එක කර්මාන්තයක් අපිට නක් ගන්න බැරුණා. පරන්තන් රසායනික කම්මල නැති වුණා. කඩදාසි කම්මල නැති වුණා. අද අපේ පත්තර කඩදාසි ටික ඉන්දියාවට ගිහලා ඉන්දියාවෙන් කඩදාසියක් එනකොට ඒක අපි මිල දීලා පත්තර කඩදාසි ටික පිට රටින් ගෙන ගන්නවා. මේ වගේ මිනිස්සුන්ට පුළුවන් ද රටක් ගෙනියන්න? හොරකම වංචාව ගැන කතා කරන හොරකම වංචාව කොහෙත් වෙනා ලෝකෙත් නැ ඒක නෙමෙයි ප්‍රශ්නය. මොකද්ද රටේ තියෙන ජාතික ප්‍රතිපත්තිය? මේ රට හදන්න කිසිම ප්‍රතිපත්තියක් මේක තුල නැහැ. ලෝකෙම අද ඉදිරිපත් කරපු තිරසාර සංවර්ධනය පිළිබඳ කිසිම උපාය මාර්ගයක් නැහැ. මේක තනිකර අර සිංගප්පූරු ගිවිසුමයි තව තායිලන්ත ගිවිසුම් ටිකේ අස්සංගල රට විකුණන් කන ගිවිසුමක්. ඒ නිසා දේශීය කර්මාන්තකරුවනි, ව්‍යාපාරිකයනි, තරුණයනි, බුද්ධිමතුනි, මේ රට හදන අනාගත වැඩපිළිවෙලකට අපි එකතු වෙමු කියලා ඉල්ලමින් මමගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.